කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදනාංක 1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූර්යපර්ම මහතා සියම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 හි විධිවිධාන ප්‍රකාරව 2025 ජූලි 24 වෙනි දින තේරීම් කාර්යක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා එම කාර්යක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූර්යපර්ම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ක්‍රම හා විධි පිළිබඳ කාර්යක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 හි විධිවිධාන ප්‍රකාරව 2025 ජූලි 24 වෙනි දින තේරීම් කාර්යක සභාව විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මහතා එම කාර්යක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 3 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් 2025 මැයි 9 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අබ්දාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාවත්, 2023 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 ධර්ම ක්‍රීඩා පනතේ 31 වගන්තිය සමග කිය යුතු 41 වගන්තිය යටතේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20-25 මැයි 21 දින ඇති අංක 2437 ඇරහිරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීම් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා දෘශ්‍යබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනයේ සමබලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය හා මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගැන්වීම. නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அலுவல் பற்றிய அமைச்சுசார் ஆலோசனை குழுவிற்கு ஆற்றுப்படுத்தப்பட்ட 1978 ஆண்டின் 2 இலக்க நீதித்துறை சட்டத்தின் 45 பிரிவுடன் சேர்த்து வாசிக்கப்பட வேண்டிய 61 பிரிவின் கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சினால் ஆக்கப்பட்டு 2024 இலக்க அதிவிசேட வர்த்தமான பத்திரிகையில் பரிசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள் மற்றும் 1978 ஆண்டின் இரண்டாம் இலக்க நீதித்துறை சட்டத்தின் 45(1)ஆம் பிரிவுடன் சேர்த்து வாசிக்கப்படும் 60ஆம் பிரிவின் கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சினால் ஆக்கப்பட்டு 2025 ஜூன் 13ஆம் தேதி 2447 இலக்க அதிவிசேட வர்த்தமான் பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட ஒழுங்கு விதிகள் தொடர்பிலான அக்குழுவின் அறிக்கையை நான் சமர்ப்பிக்கிறேன்.
தசனி பார்லிமெண்ட்டே பலவினி சபாவாரி சந்தா ரஜே கினும் பிலிமந்த காரக சபாவே தேவினி வார்த்தாவ எம காரக சபாவே சபாபதி கரு பார்லிமெண்ட் மந்திரி அரவிந்த சென்றத் மாதா விசின் பிலிகன்வீம்
கரு கதாநாயக துமனி ரஜே கினும் பிலிமந்த காரக சபா விசின் தசவினி பார்லிமெண்ட்டே பலவினி சபாவாரி துளதி 2025 3/10 සහ 2025 3/21 යන දෙදින මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය ඇතුළත් කාර්ක සභාවේ දෙවැනි වාර්තාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(3)හි විධිවිධාන ප්‍රකාරව මම අද දින පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරමි. මෙම සභාවාර තුළදී රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් මේ වන විට ආයතන රාශියක් විමර්ශනය කර ඇති නමුත් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වාර්තාවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හේතුව නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2012 වැනි ඉතා ඈත අතීතයක ලබා දුන් ඉතා පැහැදිලි විගණන නිර්දේශයන් ඒ සම්බන්ධයෙන් වූ පසු විපරම් කිරීම් රාශියකට පසු ආයතන විසින් මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම ඉතා බරපතල කරුණක් ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව සැලකිරීමත් ඊට අමතරව ආයතන තුළ ඉතා පැහැදිලි හඳුනාගත් අක්‍රමිකතා රාශියක් මෙම විමර්ශනයන්ෙහිදී කාර්ක සභාව නිරීක්ෂණය වීමත් යන කරුණු වේ. කරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 148 වෙනි ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත පවරා ඇති රාජ්‍ය මූල්‍ය පාලන බලතල හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් සලසා ඇති බලතල අනුව මහජන වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කරනු ලබන මුදල් විසර්ජන කිරීමේ මූල්‍ය අධීක්ෂණ කර්තව්‍ය රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවට පැවරිය ඇති බැවින් මේසා විශාල දූෂණ හා ආක්‍රමිකතා අනාවරණය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නොපමාව පවතින නෛතික ප්‍රතිපාදනයන් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීම වකියුතු පාර්ලිමේන්තුවක කාර්යභාරය බව පක්ෂපාත බේද දුරලා මා ඇතුළු රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාවේ සමාජිකයන් සියලු දෙනාම ඒකමතික අවධාරණය කර සිටිමි. මෙම වාර්තාව සඳහා පාදක කරගත් කාර්ක සභා රැස්වීම දෙකෙන් ලබා දුන් නිර්දේශ මේ වන විට නීති ක්‍රියාත්මක කර ලබන ආයතන රාශියක් විසින් ක්‍රියාත්මක කර දූෂණ සමහරක් සඳහා වකියුතු නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම සිදු කර ඇති බව මෙහිදී මෙම ගරු පාර්ලිමේන්තුව දන්වා සිටින අතර රුපියල් මිලියන හෝ බිලියන ගණනින් රජයේ ආදායම් වංචා කර ඇති මෙම ආයතනයන්හි දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් නෛතික ක්‍රියාමාර්ගයක් ගත යුතු ඇති බවත් ඒ සඳහා මෙම වාර්තාව අඩංගු අපරාධමය වැරදි සඳහා නීතිපතිවරයාගේ මැදිහත් වීම ඇතිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සැලසීම මෙම ගරු සභාවේ වගකීම බවත් මා මෙහිදී අවධාරණය කරමි. ගරු කතානායකතුමනි, කාර්ක සභාවේ කාර්තව්‍ය ඉටු කිරීමේදී විගණනයේ නැමැති පශ්චාත් ක්‍රියාවලිය ලැබෙන දායකත්වය මහත් වැදගත්. ඉතා නිවැරදි විගණනයක් තුළින් ආයතන දුර්වලතා අකාර්යක්ෂමතාවයන් දූෂණ ආක්‍රමිකතා අනාවරණය කළ විගණකාධිපතිවරයාට සහ ඔහුගේ කාර්යමණ්ඩලයටත් කාර්ක සභාවේ කටයුතු කළ කටයුතු මනා කළමනාකරණය යුතුව පවත්වා අදාළ නිර්දේශ සහ කාර්යයන් සටහන් අප්‍රමාද නියමිත අධිකාරීන් වෙත යොමු කළ මෙම කටයුත්තේදී මහඟු සේවයක් සපයන ලද කාර්ක සභාවේ ලේකම්තුමියට සහ කාර්යමණ්ඩලයට මා ඇතුළු කාර්ක සභාව ස්තුතිය හිමි වූ බව සඳහන් කරමින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතර කරු කතානායකතුමනි, කෝපා එහෙම නැත්නම් රාජ්‍ය ගිණුම් කාර්ක සභාව 1921 ආරම්භ කළා. මේ ගත වෙච්ච කාලය ඇතුලේ යම් යම් නිර්දේශයන් ඉදිරිපත් කළ තිබුණත් සමාජයක් විදියට ඒ පිළිබඳ මහජනතාව විවිධ අදහස් දක්වමින් තියෙනවා. එනිසා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින මේ සභාවෙන් කරු කතානායකතුමනි, මේ අද ඉදිරිපත් කරන ලබන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් කර අදහස් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂයේ සියලු මහජන නීතිඥ අවස්ථාවල සලසා දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.
කරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
කරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා.
ගරු කතානායකතුමනි, ගාල්ල උළුවිටිකේ ඕපාතකොඩ වත් යන ලිපිනෙහි පදිංචි HAK ගුණාන්ත ධනුෂ්ක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී K. සුජිත් සංජය පෙරරා මහතා, පෙත්සම් 2. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය.
ගරු කථානායකතුමනි, ඇලහැර මැතිවරණ සංවත්සර නිවාස අංක 12 ඇලිරක් 30 දරණ ස්ථානයේහි පදිංචි ඩීජී සඳුරුවන් රණරාජා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූපී අභයවික්‍රම මහතා.
ගරු කථානායකතුමනි, ගම්පහ කිඩගම්මුල්ල අංක 91 දරණ ස්ථානයේහි පදිංචි වසන්ත කුමාර කපුකොටුව මහතාගේ ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරුනි පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ තමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය.
ගරු කථානායකතුමනි, මහනුවර ඔගස්ටාවත්ත අංක 311 දරණ ස්ථානයේහි පදිංචි එච් සූර්ය සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා.
ගරු කථානායකතුමනි, කුරුණෑගල වැවරවුම අරලිය උයන අංක 11 දරණ ස්ථානයේහි පදිංචි WP සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහෙන මහතා පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, හිඹුටාන මාලිගාගොඩල්ල පාර අංක 161 ඇලිර 11 ඒ දරණ ස්ථානයේ පදිංචි PAP ඉන්ද්‍රජිත් විජේකුල සූරිය මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ අනුරාධපුර ගුවන්තොටුපළ පාර අංක 625 දරණ ස්ථානයේහි පදිංචි PK සෞමිලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා.
ගරු කථානායකතුමනි, වේයන්ගොඩ මගලේගොඩ අංක 139 2 දරණ ස්ථානයේ පදිංචි RANDS රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා.
ගරු කථානායකතුමනි, පල්බෝමුල්ල වෙලිකැලේ අංක 431 සී දරණ ස්ථානයේහි පදිංචි එම් කරුණාදාස මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, ප්‍රශ්නය සඳහා සතියක් කාලයක් ගන්නවා.
ගරු චමින්ද විජේසිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
කථානායකතුමා, මම අහන්න කලින් මට ස්ථාවර නියෝග 31 යටතේ ස්ථාවර නියෝග 32 යටතේ මට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ගරු කථානායකතුමනි, මේ 32 තියෙන්නේ ප්‍රශ්න අහුවම ප්‍රශ්න වලට උත්තර දෙන විදිය ගරු ඇමතුමා. එදා ඇමතුමා මට පැහැදිලි කරන්න දුන්නේ නැහැ. එදා ඒ ප්‍රශ්නේ අහනකොට ඔය අදාළ ඇමතුමා උත්තරේ දුන්නා. හැබැයි අහලා තියෙන ප්‍රශ්නේ වෙන නිසා ඒකට අදාළ නැහැ කියන එක පොලිස් භාර ඇමතුමා අදාළ නැහැ කිව්වත් හරි. හැබැයි ඉන් පස්සේ සභානායකතුමාට මෙතන මැදිහත් වෙන්න බෑ ගරුක. ඒක තමයි මම කියේ පාර්ලිමේන්තුවේ කඩයුතුන් බැහැර වෙන එක අදාළ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්න තියෙන 82 ආයතන. ඉතින් ගරු කථානායකතුමා අමුතුවා එක මගින් මගේ නවත්තවුවා. එතකොට අමතතුමා උත්තරය දෙනවා. දැන් සමහර වෙලාවට අමතතුමා දෙන්න බැරි නම් වෙන අමතිවරයෙක්ට දෙන්න පුළුවන්. ඒක සභානායකට හෝ අනුපක්ෂ ප්‍රධාන සංවිධායකට උත්තරය දෙන්න පුළුවන්. හැබැයි අමතිවරයා උත්තරය දෙනවා. අමතතුමා අදාළ නැහැ කියලා ප්‍රකාශ කරනවා අපේ රෝහිණි මන්ත්‍රීතුමියට. හැබැයි ඉන් පස්සේ කොතනද ප්‍රතිපාදන තියෙන්නේ සභානායකට? ඒකට මැදිහත් වෙන්නේ එහෙම නැහැ. ඒකයි මම නෙගටිව් එක කියන්නේ. ඉතින් ඔබතුමා මා මැදින් නැවතුම එක මැදින් නැතුණා කරු කථානායක. ඉතින් එතකොට අපිට මැදින් නැතුණාට පස්සේ ඒකට උත්තරයක් නැහැ. අපිට කියලා මේ මහජන පරීක්ෂා සෞඛ්‍ය පරීක්ෂිතුමාගෙන් අහන්න බෑ. එකසා ඔබතුමාගේ විනයයි අපේ විනයයි ඒ දෙකම ආරක්ෂා කරගෙන මේ පාර්ලිමේන්තුව ගෙනියගෙන යන කරු කථානායක.
ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න දැන්.
අද ඔබතුමාට තේරුණාද මම කියපු කාරණේ වැරදි කියලා?
ඔබතුමායි දැන් ප්‍රශ්නේ අහන්න.
ප්‍රශ්නේ අහන්නම් ඔබතුමාට. මම මට එදා පහදන්න දුන්නේ නැති නිසා මට අද පහදන්න. මම ප්‍රශ්නයක් දැන් අහනවා.
වෙල් ටේක් ඉට්.
සමහර මාධ්‍ය සෞඛ්‍ය පරීක්ෂිතුමාගෙන් අහන්න බෑනේ.
A1 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට මෙවන තෙක් පත්කරන ලද කොමිසන් සභා සංඛ්‍යාව 1යි. ඒ අනුව විමර්ශන කොමිසන් සභා පනතේ 21 වන වගන්තියේ 393 වන පරිච්ඡේදයේ විධිවිධානයන්ට අනුව 2019 සැප්තැම්බර් 21 වන දින ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස්ත්‍රකාර ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත්කරන ලද විමර්ශන කොමිසන් සභා වාර්තාව 2021-22 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව 2021-22 දින ඇතිව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. එසේම උක්ත වාර්තාව මම උත්තරේ දුන්නයින් පස්සේ ප්‍රශ්න අහනවද? එසේම උක්ත වාර්තාව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති බැවින් එහි පරිශීලනය කර අතර අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇත. ප්‍රශ්නය දෙක. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිසන්
ගරු අග්‍රාමාත්‍යතුමිය
කොමිසන් සබ්
පාස්කු පහරි සම්බන්ධයෙන්
පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය. මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ.
20 24 ප්‍රශ්න.
ආ දෙක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිසන් සභා වාර්තාව.
ගරු අගමැතිතුමියට පිළිතුරු දෙන්න ගරු කතානායකතුමනි මේ ඊට පස්සේ අතුරු ප්‍රශ්නවලදී ප්‍රශ්න අතර නම් අහන්න.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විමර්ශන කොමිසන් සභා වාර්තාව මේ වන විට නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් ඔහුගේ නිර්දේශ ලබා දීමට කටයුතු කරමින් පවතී. එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම යටතේ විමර්ශනය සිදුවෙමින් පවතී. එපමණක්ද නොව අධිකරණයේ විවිධ පෙත් සංකාර පාර්ශ්ව විසින් ගොනු කරන ලද නඩු විභාග වෙමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ විමර්ශන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ මත පමණක් පදනම්ව සිය රාජකාරී වගකීම නිසි ලෙස ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති නිලධාරීන්ගේ තොරතුරු අනාවරණය කිරීම දැනට සිදු කරන විමර්ශන සහ නඩු කටයුතු වලට බාධාවක් වන බව පෙනීයයි. එබැවින් එම තොරතුරු මෙම සභාවට මෙහි මොහොතේදී හෙළිදරව් කිරීමේ ගැටලුවක් පවතී. කෙසේ වෙතත් වාර්තාව පරිශීලනය කිරීමට ඕනෑම අයකුට නිදහස තිබේ. ආතුන නීතිපතිවරයා විසින් කොමිසන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලබා දෙන නිර්දේශ මත පදනම්ව පාස්කු විරුදුනේ ප්‍රහාරයට වගකිව යුතු සියලුම පාර්ශ්ව සම්බන්ධව විනයාකූල ක්‍රියාමාර්ග ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පසුව වරදකරුවන් වන සියලුම පාර්ශ්වයන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් පැනවීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද වත්මන් රජ නොපැකිලව කටයුතු කරන බව සඳහන් කළ යුතුව ඇත. එහිදී වත්මන් රජය යටතේ වගකීම් දරන නිලධාරීන් සිටී නම් ඔවුන්ටද නීතිය එක හා සමානව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත. ආ අදාළ නොවේ.
හලෝ කතානායකතුමා
ගරුමන්තුමනි,
ඔබතුමිය මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ ටිකක් ප්‍රමාද වෙලා. සාමාන්‍යයෙන් එකයි අපිත් පැටලුනේ. මම අහන්නේ ගරු කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නේ ඇටියට පාස්කු වාරය සම්බන්ධයෙන් සොයා බැලීම පත් කරන ලද විවිධ කමිෂන් සභා මගින් සිය රාජකාරී වගකීම් නිසල ඉටු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති නිලධාරීන් සංඛ්‍යාව කොපමණද කියන කාරණය තමයි මගේ පළවෙනි ප්‍රශ්න. මේකට මට උත්තරේ ලැබුණා. අපි මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ නොලැබෙ නිසා කොමිෂන් වාර්තා සභාගත කරලා තියෙනවා කියන කාරණා නිසා තමයි අපි ඉදුනේ. මම අහන්නේ ගරු මගේ පළවෙනි අතුරු ප්‍රශ්න ගරු අගමැතිතුමියනි, දැන් ඔබතුමිය මගේ මේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙනවා ආණ්ඩුවේ කවුරුවෝ හිටියොත් ඒක හොඳයි. දැන් මේ කාර්යය ඔබතුමිය හොඳට දන්නවා. මොකද සහරා අතුරුදහන් වීමක් සිද්ධ වෙන්නේ. සහරාගේ DNA පරීක්ෂණයේ තුලදී අපි ඔබතුමලා තේ කාලේ ඒ DNA පරීක්ෂණ පිළිගන්න බෑ. තුන්වෙනි වතාව තමයි එතුමි මැරුවේ කියලා දුන්නේ. නමුත් ඒක පිළිගන්න බෑ කියලා කිව්වා. හැබැයි සහරා අතුරුදහන් වෙන බව දන්නවා ගරු කතානායකතුමනි. ඒ මොහොතේ ඒ වෙලාවේ නැගෙනහිර ආජ්‍යාපති හැටියට හිටියේ වෙද දෙනා අනුර ජයසේකර මැතිතුමා. එතකොට දැන් නිලංශ දයවර්ධන මහත්තයා අයින් කරා. ඔය බුද්ධාංශයේ ප්‍රධානියා ඌට ඒක කරන්න බැරුණා. ඌ දැනගෙන ඔකර හිටියයි කියලා. ඒත් අපි දන්න විදිහට දැන් නැගෙනහිර පළාතේ ආජ්‍යාපතිවරයා හැටියට ඒ සහරාගේ බෝම්බ ප්‍රහාරය එතනට ආපු හමුදා නිලධාරීන් කණ්ඩායම ආපු බව සත්‍යකාරණේ. ඒක හැම කොමිෂනරයෙක් දන්නවා. ඒ හමුදා නිලධාරීන් එතනට ආවා නම් පැහැදිලිවම නැගෙනහිර ආජ්‍යාපතිවරයා දන්නවනේ කවුද ගියේ. මොන කණ්ඩායමද ගියේ කියලා දන්නවා. එතකොට දැන් මේ ශාස්ක ප්‍රහාරයට සාධාරණයක් දෙන්න බෑ කරුවා ඔතුමනි. යම් යම් ආණ්ඩු වලට හිතාශී විච්ච කණ්ඩායම හිටපු නිසා තමයි මේකට සාධාරණයක් ඉදු නොවුනේ. අපි ඔබට චෝදනා කරනවා, යෝජනා කරනවා. විශේෂම මේ නැගෙනහිර ආජ්‍යාපති ඇරිටිට අනුර ජයසේකර මැතිතුමා මේ සහරාට මොකද වුනේ, කොහෙද ගියේ කියලා දන්නවා. අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් දන්නවා. මොකද ඒ දවසල මෝදිගෙන් අහන්නේ කිව්වා සාර හිටිය කොහෙද කියන කාරණේ.
ඉන්දියාවේ ඉන්නවා.
ඉන්දියාවේ ඉන්නවා කියලා.
එතකොට මන්ත්‍රීතුමා
ප්‍රශ්න අහන්නේ. එතකොට දැන් මේ අනුර ජයසේකර කියන්නේ මේ ආණ්ඩුවේ රාජ නියෝජ්‍ය ඇමති. එතකොට එතුමා තියාගෙන මේ පරීක්ෂණ කරන්න බෑ. මම කිව්වේ ඒකයි. මේ හමුදා කණ්ඩායම ගියානම් එතුමා පැහැදිලිව දැනගන්න ඕනේ. එහෙනම් ඔබ ආණ්ඩුව යටතේත් ඉන්නවා මෙන්න මෙතුමා පැහැදිලිවම එතුමා තියාගෙන මේකට සාධාරණයක් කරනවා කියන කාරණේ කිව්වට අපි කොහොමද පිළිගන්නේ කරුණා ගමෙතුමනි?
කරු කතානායකතුමනි මන්ත්‍රීතුමාට පිළිගන්න පුළුවන්ද බැරිද කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. අපි විමර්ශනය කරනවා. ඒ සඳහා අපි ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. අපි එතුමා පිළිගන්න නැත්නම් පිළිගන්න එපා. ඒකට අපිට කරන්න දෙයක් නැහැනේ කරු කතානායකතුමනි. ඒකට මට පිළිතුරු දෙන්න බෑ. ඒක එතුමාගේ අයිතිය. පිළි නොගැනීමත් එතුමාගේ අයිතිය. ඉතින් ඒ අයිතිය අපි ගරු කරමින් ඔහුට ඒක පිළිගන්න නැතුව ඉන්න කියලා අපි යෝජනා කරනවා. අපේ විමර්ශනය අපි කරගෙන ගිහිල්ලා මේ රටට සාධාරණයක් පාස්කු ප්‍රහාරය තුළ විඳිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න අපි මැදිහත් වෙනවා. එච්චරයි කතාව.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි
ප්‍රශ්නය. මම ගරු දෙවෙනි ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ඇත්තට මම පිළිගත්ත නැතත් ඔබ ආදිලන් උන්වහන්සේට පිළිගන්න උත්තරේ දෙන්න එපා. ඔබ ආණ්ඩුව මගේ දෙවෙනි අතට ප්‍රශ්නේ අපේ බුජරමන් මන්තුහා අහනවා.
කතානායකතුමනි මෙතුමියගේ මේ පළවෙනි උත්තරේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරෙත් එක්ක අහන්නේ දැන් අරුණ ජයසේකර නැගෙනහිර පළාතේ ආඥාපති හැටියට ඉන්නකොට තමයි සාහිඳ මරුදුවල ඒ බෝම්බ පිපිරිලා එතනට පළවෙනි හමුදා කණ්ඩායම යන්නේ. ඒ පළවෙනි හමුදා කණ්ඩායම ගියාට පස්සේ තමයි සාරා ජීවතුන් අතර හිටියයි කියන එක තහවුරු වෙනවා. ඔබතුමාගේ පොලිස් බියබාර ඇමතිතුමාත් එදා සාකච්ඡා එදා විවාදෙදි කිව්වා පළවෙනි දෙවෙනි තුන්වෙනි පරීක්ෂණ වාර්තාව DNA එකේ සම්බන්ධව කුමන්ත්‍රණයක් තියෙනවා. අපිත් කියනවා කුමන්ත්‍රණයක් තියෙනවා. හාදියාගේ කට උත්තරයේ අනුව සාරා ඉන්න හිටියා. එතකොට සහරාව එතනින් පැන්නුවා. එතකොට සහරාව එතනින් පන්නන්නේ ඉස්ලාම එතනට යන්නේ හමුදා කණ්ඩායමක් යන්නේ. එතකොට ඒ හමුදා කණ්ඩායම කවුද කියන එක නැගෙනහිර බාරව හිටපු ආඥාපති එදා හිටපු අරුණ ජයසේකර මැතිතුමා නොදැන ඉන්න විදියක් නැහැ. එතුමා එදා නොදැන හිටියක් පස්සේ හරි දැනගන්න ඇති කවුද කියේ කියන. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමාලා දැන් පරීක්ෂණ පටන් අරන් තියෙනවා. ඒක හොඳයි. ඒ පරීක්ෂණ වලට අපි සහයත් දෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් එදා දැන් ජනාධිපතිතුමාගේ කතාවේ ජනාධිපතිතුමා කිව්වා රජයේ මේකට සම්බන්ධයි කියලා. එතකොට එදා රජයේ කොටස්කාරයෙක් වෙලා හිටපු අරුණ ජයසේකර ආඥාපතිතුමා නැගෙනහිර බාරව අද මේ රජයේ තමුන්නාන්සේලාගේ රජයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති වෙලා ඉන්නවා. ගරුතර ප්‍රශ්නේ තමයි එතුමාව නියෝජ්‍ය ආරක්ෂක ඇමති හැටියට තියාගෙන තොර එතුමාගේ යට ඉන්න ගෝල බාලයෝ තමයි මේ විමර්ශන කරන්නේ.
ගරු මාත්‍යතුමා
ඔව් ප්‍රශ්න බය අහන්න එතුමා ප්‍රශ්න අහන්නේ. කතානායකතුමා ප්‍රශ්න අහන්නේ. එතකොට කලබල වෙන්න එපා.
කලබල
ප්‍රශ්න අහන්නේ ප්‍රශ්න අහන්නේ කලබල වෙන්න එපා. එතකොට දැන්
දෙකක් දෙනවා අතුරු පස්සේකට.
එතකොට ගරු අගමැතිතුමනි ගරු අගමැතිතුමනි මේ ප්‍රශ්නේදී එතකොට දැන් එතුමාගේ ගෝල බාලයෝ ඉන්නවනේ. දැන් එතුමාගේ ගෝල බාලයෝ තමයි මේ පරීක්ෂණ කරන්නේ. ඒතොර එතුමා ඉන්නවා නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැටියට.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
අහන්න තමයි මේ විස්තරත් එක්ක යන්නේ කතානායකතුමා.
අතුරුතුමා
අහන්න දෙන්නේ නැහැ
නේ. ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා නෑ ගරු මන්ත්‍රීතුමා නෑ විනාඩි 3යි විනාඩි 3යි ගරු මන්ත්‍රීතුමා
අහන්න දෙන්නේ නැහැ
නෑ ගරු මන්ත්‍රීතුමාලා
මයික් එක දෙන්නේ නැහැ නේ මොකද මේ
ඔබතුමා
හැමදාම අපේ මයික් ඔෆ් කරන්නේ ඔබතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු ආන කොට උත්තර දෙන්නේ නැහැ මේ අපි ආන කොට විතරක් උත්තර දෙන්නේ කියලා හැමදාම
විනාඩි 3ක් ගත්තා විනාඩි 3ක් ගත්තා
මොකද බෑදෙන කිරීම කරන්න නේද ආන දැන් වාර්තාව ඉදිරිපත් කරේ බයක් තිස්සේ වාර්තාව ඉදිරිපත් කරා හැමදාම අපි ප්‍රශ්නයක් අහනකොට රිදෙනවා මොකද මේ අපි ප්‍රශ්නයක් අහනකොට කට්
කරනවා
මයික් එක තිබුණාට ෆොටෝ එක නැහැනේ මයික් එක තිබුණාට ෆොටෝ එක නැහැ
ප්‍රශ්නේ අහන්න
ෆොටෝ එක දෙන්න ගියා ෆොටෝ එක නැහැ අර ෆොටෝ එක නැහැ එයා ඉන්නේ කතානායක ෆොටෝ එක එන්න ඕනේ නේ
මෙතන දෙන්න මෙන්න මේ මෙතුමාගේ ෆොටෝ එක දෙන්න
ඉතින් මයික් එක දුන්න
මයික් එක
ෆොටෝ දැන් තමයි ෆොටෝ එක දෙන්නේ ගරු අගමෙත්
හරි
වා වාඩි වෙන්නකෝ
හරි මන්ත්‍රීතුමා
ප්‍රශ්නේ මෙච්චරයි දැන් ජනාධිපතිතුමා කිව්වා රජය මේකට සම්බන්ධයි කියලා හරියට හරි ජනාධිපතිතුමාත් දන්නවා අපිත් දන්නවා රජයේ සම්බන්ධ. එතකොට එදා ඒ රජයේ හිටපු කොටස්කාරයෙක් තමයි මේජර් ජෙනරල් අරුණ ජයසේකර මැතිතුමා නැගෙනහිර ආඥාපති. අද තමුන්නාංශලගේ ආරක්ෂක ඇමති. උඩ කින්නකෝ. එතකොට ඒ ආරක්ෂක ඇමතිවරයාව ඒ තනතුරේ තියාගෙන එතුමාගේ යටතේ ඉන්න නිලධාරීන් මේ කරන පරීක්ෂණය කොහොමද සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ? ඒක
කියන්නේ
කතානායකතුමනි, ගරු කතානායකතුමනි, අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා උනේ 2024. පාස්කු ප්‍රහාරය කවදද සිද්ධ උනේ? 2019. එතකොට මේ පරීක්ෂණය කරන්න තිබ්බ කරනකොට ඒ පරීක්ෂණය කරන මෙච්චර කාලයක් 2019 ඉඳන් 2022 වෙනකන් අරුණ ජයසේකර හිටියේ නැහැනේ නියෝජ්‍ය ඇමති හැටියට. එතකොට පරීක්ෂණය ඕන හැටිය ස්වාධීනව කරන්න තිබ්බා. කරේ නැහැනේ. කොටින්ම කරේ නැහැ. මේ අය බලේ ඉන්නකොට වුණත් ඒ පරීක්ෂණ කරේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් අපි කියලා තියෙන අපි පරීක්ෂණය කරනවා කිසි කලබලයක් විය යුතු නැහැ. එතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා තියෙනවා, CID එකටත් ප්‍රකාශයක් කරලා තියෙනවා, අපේ ඇමති මේ පිළිබඳ ප්‍රකාශයකුත් කරලා තියෙනවා. මේගොල්ලොන්ට කරන්න බැරි වෙච්ච වැඩක්, මේගොල්ලොන්ට අවුරුදු ගාණක් කරගන්න බැරි වෙච්ච වැඩක් දැන් අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එක ගැන ඔවුන්ට තියෙන කම්පාව දුක, ඒක ගැන අපිට කරන්න දෙයක් නැහැ. මම නැවත වතාවක් අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි ඒ කරන විමර්ශනය කරගෙන යනවා. ඒකේ කිසි දෙයක් අපිට හංගන්න නැහැ. සියලුම කරුණු ඉදිරිපත් කළා විඳිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා. බොහොම ස්තුතියි.
ගරු ශානක්‍යන් රාසමාණිකම් මහතා, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යමාගේ ගරු සානක්කන් මන්ත්‍රීතුමා, ගරු සානක්කන් මන්ත්‍රීතුමා
ඇහෙන්නේ නැහැ කතා නැතුව.
ඔබතුමාට මයික් එක දීලා තියෙනවා.
ඇහෙන්නේ
නැහැ. ඔබතුමා ගරු ආරක්ෂා අමාත්‍යතුමා මාගර ඔබතුමා පොයින්ට් පොඩි
මගේ නම කියලා පොලිස් ඇමති කියලා දැන් මේ කිව්වනේ.
පොයින්ට් එක මොකද්ද? පොයින්ට් එක ඔබතුමා
ගරු කතානායකතුමනි, මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මම මේ සභාවට පැහැදිලි කිරීමක් කරා. ගරු කතානායකතුමා, ජයසේකර පාස්කු ප්‍රහාරයේ පරිශ්‍රණ කරන්නේ, පාස්කු ප්‍රහාරයේ පරිශ්‍රණ සිදු කරන්නේ අදාළ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ. ඒක එකක්. දෙක තමයි අගමැතිතුමිය උත්තර දෙන්නේ අගමැතිතුමියගේ වගකීමෙන්. එතකොට අගමැතිතුමියට අදාළ මූලික ප්‍රතිපත්තිමය කාරණේ කිව්වට පස්සේ අවශ්‍ය නැ අදාළ ඇමතිවරයාට උත්තර දෙන්න පුළුවා. ඒක ස්ථාවර නියෝග වල තියෙනවා. ඒ නැතත් ගරු කතානායකතුමනි, අපි ආණ්ඩුව වශයෙන් හිතනවා නෑ අපි ආණ්ඩුව වශයෙන් හිතනවා ඒ ප්‍රශ්නෙට අවදාලා. මොකද මේ ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක් කියලා මෙතුමලම පටන් ගත්. ඒ නිසා අවශ්‍ය නම් මහජන ආරක්ෂක ඇමතිතුමාට අවසර දෙන්න ඕන. මේ මෙතන මේ ഘോഷාට ඔබතුමා යට වෙනකන් නෑ කියලා මම විශ්වාස කරනවා.
ගරු මන්ත්‍රීතුමාලා,
මේ බොරු ඡන්දින්ට
ගරු ශානකන් මන්ත්‍රීතුමා,
මොකද කතා නැහැ. මට ඇහෙන්නේ නැහැ. මට
මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමාලා, කතා නැකට බලතල තියෙනවා කතා කරේ. මොකද්ද ඔබතුමා පොයින්ට් පොඩ එක? මොකද පොයින්ට් එක? පොයින්ට් එක කියන්නේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න. ගරු ශානකන් මන්ත්‍රීතුමා
ඔය 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 ඔ
නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමා උත්තර ලබා දෙන්න.
ඔව්.
ඔබතුමා ප්‍රශ්නේ අහනවානේ අන්න හරි අනුමන්ත්‍රීතුමා උත්තර දෙනවා. ප්‍රයෝජන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව් එක උත්තරේ ඔව් මෙම අම්බිලන්තුරේ සිට කොක්කිටචෝලේ දක්වා වූ මාර්ගය නැගෙනහිර පළාත් බද මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මයිලෙඩතිව් සිට අම්පලන්තුරේ දක්වා වූ මාර්ගයේ මධ්‍ය කොටසයි. මයිලෙඩතිව් සිට අම්පලන්තුරේ දක්වා දිවෙන කිලෝමීටර් 7.75ක පමණ දිගින් යුතු මාර්ගය ලෝක බැංකු ණය ආධාර යටතේ ICDP ප්‍රෝග්‍රෑම් එක යටතේ මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතී. දෙක දැනටමත් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත. මාර්ගයේ දිග කිලෝමීටර් 7.75යි ආරම්භක දිනය 2024 8/27 අවසන් කිරීමට බලාපොරොත්තු වන දිනය 2025 9/2 3 මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරමින් පවතින බැවින් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසුව පාසල් සිසුන් රජයේ සේවකයන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාවට මෙහි ප්‍රතිලාභ අත්පත් කරගත හැකිය. මෙම මාර්ගයේ කිලෝමීටර් 4.3ක් මේ වන විට කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර ඉතිරි මාර්ග කොටසෙහි වැඩ දියුණු කිරීමද මේ වනවිට සිදුවෙමින් පවතී. මයිලෙඩතිව් සිට අම්පලන්තුරේ දක්වා දිවෙන කිලෝමීටර් 7.75ක පමණ දිගින් යුතු මාර්ගයේ ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතර දැනට එම ව්‍යාපෘතියේ ප්‍රගතිය 2025/6/30 වන විට 70%ක් පමණ වේ. ඈ අදාළ නොවේ.
නන්රි ගෞරව ප්‍රදී අමචරවරලේ උන්මේලේ இந்த பாராளுமன்றத்திலே ගෞරව සභානායකරලින් ද කර්ලි පදල් මුරේලේ நாங்கள் ஒரு மீண்டும் மீளாய்வு செய்ய வேண்டும் என்றால் உண்மையிலே இந்த கேள்வி நான் கொடுத்தது பாராளுமன்றத்துக்கு தெரிவாகி ஒரு சில வாரங்களிலே அப்ப இந்த கேள்வி கிட்டத்தட்ட 6-7 மாதங்களுக்கு வரும் பொழுது நீங்கள் அந்த வேலையை ஆரம்பித்திருக்கிறீர்கள் ஆனால் கேள்வி அதே போலதான் வந்திருக்கின்றது அந்த வகையில் எனக்கும் தெரியும் இந்த வேலைத்திட்டம் ஆரம்பித்திருக்கின்றது உலக வங்கியினுடைய நிதியிலே ஆனால் இருந்தாலும் கௌரவ அமைச்சர் என்னுடைய முதலாவது கேள்வி இப்போ எங்களுடைய கௌரவ அமைச்சர் அவர்கள் மட்டக்களப்பு மாவட்டத்திலே ஒரு அபிவிருத்தி குழு கூட்டத்துக்கு வந்து தலைமை தாங்கினார் உங்களுடைய கேபினட் அமைச்சர். அந்த நேரத்திலே பல வீதிகள் சம்பந்தமான முறைப்பாடுகள் நாங்கள் அவரிடம் முன்வைத்திருந்தோம். இதிலே இருக்கும் பிரச்சனை கௌரவ அமைச்சர் அவர்களே எங்களுடைய மாவட்டத்திலே அதிகமான வீதிகள் வந்து ஆர்டிடிக்கு உட்படுத்தப்பட்ட வீதிகள். ஆர்டிடி தான் அந்த வீதிக்கு உரிமையாளர். அதே நேரத்திலே இன்னும் சில வீதிகள் இருக்கின்றது பிரதேச சபைக்கு சொந்தமானது. ஆனால் நிதியெல்லாம் மத்திய அரசாங்கம் வைத்திருக்கின்றது. அப்ப மாகாண அரசாங்கத்துக்குள்ளே வரும் வீதிகளை அபிவிருத்தி செய்வதாக இருந்தால் நாங்கள் மத்திய அரசாங்கத்திடம் கேட்கவும் முடியாது. ஆனால் மாகாணத்துக்கு அனுப்பும் நிதியை வைத்துக் கொண்டு என்ன வேலைகள் நடக்கின்றது அந்த வேலைகளை நாங்கள் எப்படி முன்னெடுக்கலாம் என்றதும் தெரியாது. அப்ப இதே போல பல வீதிகள் இருக்கின்றது. இப்ப உதாரணமாக இந்த வீதியோட அதுக்கு அருகாமையில இன்னும் வில்லுக்குளம் வீதி இருக்கு மணல்பிட்டி சந்தைக்கு. அப்ப உங்களுடைய அமைச்சின் கீழே மாகாண அமைச்சிக்கு எதுவும் நிதி ஒதுக்கீடுறதுக்கான நிதி ஒதுக்கீடுகள் செய்வதற்கான ஸ்பெசிபிக் ரோட்ஸுக்கு நிதி ஒதுக்கீடு செய்யறதுக்கான எதுவும் வழிகள் இருக்கா என்றால் பக்கி எல்லையில இருந்து வெள்ளாவளிக்கு வரும் வீதி படுமோசம். அன்று ஒரு ஆம்புலன்ஸ் கூட போக முடியாத நிலையில் இருக்கின்றது. அந்த வகையிலே ஏதாவது ஒழுங்குகள் இருக்கா ஆர்டிஏ மாகாணத்துக்கு நிதி ஒதுக்கக்கூடிய ஒழுங்குகள் எதுவும் இருக்கின்றதா?
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා එදා අහපු ප්‍රශ්නෙට තමයි දැන් එනකොට තත්ත්වය පැහැදිලි කළා කියලා තියෙන්නේ. නමුත් ඔබතුමා කිව්වා දැන් තත්ත්වය වෙනස් කියලා. ඒතර අහපු ප්‍රශ්නේ උත්තරය තමයි අපිට පළස් මාර්ග වර්ග කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා RD එකට අයිති පාරවල්, ඊළඟට PRD අයිති පාරවල්, තවස් සේවා පළස් සභාවට අයිති පාරවල්. ඒතර පළස් සභාවට ගරු කතානායකතුමනි ගැටලු තියෙනවා. මුදල් නැහැ, තාක්ෂණය නැහැ. ඒ පාරවල් ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවක් නැති අවස්ථා තියෙනවා. ගොඩක් පළස් සභාවලට ලංකාව තුළ තියෙනවා. ප්‍රයි සභාවලට. එතකොට අපි මේ වැඩසටහන තමයි ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන පුනරුද්දට මඟ කියන මාතෘකාව යටතේ යන්නේ. 2025 අවුරුද්දෙත් යනවා. ඒක 26 27 28 දිගටම යෑමට බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන මගින් ප්‍රාදේශීය සභාවලට සංවර්ධනය කිරීමේ හැකියාව නැති, මුදල් නැති, තාක්ෂණික හැකියාව නැති පාරවල් RD එකට අරගෙන මාර්ග සංවර්ධන අධිකාරියට අරගෙන ඒක ඒ මුදලින් සංවර්ධනය කරලා දීමේ වැඩසටහන තමයි මේක වෙන්නේ. සමාජයට තාක්ෂණිකක් දෙනවා, සමාජයට සම්පූර්ණයෙන්ම පාර ප්‍රතිසංස්කරණය කරලා බාර දෙනවා. සමහර පාරවල්, ග්‍රාමීය පාරවල් තාක්ෂණික සහාය දෙනවා, මුදල් දෙනවා, හදන වැඩේ දිසාපති හරහා කරනවා. ඔය ප්‍රෝග්‍රෑම් එක තමයි යන්නේ. මේ අවුරුදු මිලියන 14 දහස්ක් වෙන් කරලා ලබන අවුරුදු මිලියන 25000ක් වගේ ප්‍රමාණයක් වෙන් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ ආකාරයෙන් ග්‍රාමීය පාරවල් සංවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා. මේක අපි දිගටම කරනවා ගරු මන්ත්‍රීතුමනි.
கௌரவ பிரதி அமைச்சரவர்களே, என்னுடைய இரண்டாவது கேள்வி என்னென்று சொன்னால், நீங்கள் சொன்னது போல மாகாணத்துக்கு இந்த வேலை திட்டங்களை செய்ய முடியாத காரணம் ஒரே ஒரு காரணம், நிதி இல்லாத மாத்திரம்தான். அப்படியே டெக்னிக்கல் எக்ஸ்பர்டீஸ் டெக்னிக்கல் நாலேஜ் எல்லாம் ஆர்டிடிக்கு வேண்டிய அளவு இருக்கின்றது. ஆனால் உங்களுடைய நீங்கள் சொன்ன பதிலை பார்க்கும் பொழுது, கடந்த வாரம் வந்து நான் சுகாதார அமைச்சரிடம் ஒரு கேள்வி கேட்ட பொழுதும் அவர் சொன்னார், மத்திய அரசாங்கம் மாகாணத்துக்கு சொந்தமான வைத்தியசாலைகளை எடுத்து சிறந்த வைத்தியசாலைகளை அமைக்க போறோம் என்று. உங்களுடைய பதிலை பார்க்கும் பொழுதும் ஆர்டிடிக்குள்ளேயும் பிரதேச சபைக்குள்ளேயும் வர வேண்டிய மாகாணத்துக்கு ஒதுக்கப்பட்ட வீதிகளை ஆர்டிஏ எடுத்து செய்ய போறதாக சொல்றீங்கள். அதாவது மாகாணத்துக்கு அதுக்கான டெக்னிக்கல் எக்ஸ்பர்டீஸ் இல்லை, இல்லாவிட்டால் அது செய்ய முடியாது. அதுக்கு செய்ய முடியாததுக்கான ஒரே ஒரு காரணம் நிதி இல்லாத மாத்திரம்தான். நீங்கள் சொல்றீங்கள் 14,000 மில்லியன் ரூபாய் நிதி இந்த வருடம் ஒதுக்கப்பட்டிருக்கு. நீங்கள் ஜனாதிபதியினுடைய வரவு செலவு திட்டத்தினுடைய உரையிலே சொல்லப்பட்டது, வடமாகாணத்துக்கான வீதிகள் 1 பில்லியன் ரூபாய்க்கான அபிவிருத்தி நடக்க போகின்றது. ஆனால் என்னுடைய கேள்வி என்னன்னு சொன்னால், எங்களுடைய கேபினட் அமைச்சர் அவர்கள் பதில் அளிக்க போறார் போல இருக்கின்றது, நல்லபடிய கௌரவ கேபினட் அமைச்சர் அவர்களுக்கும் சேர்த்து, அதாவது இந்த மாகாண சபை முறைமையை பலவீனமாக்கும் செயல்பாடுகள் எல்லா அமைச்சிகளும் தொடர்ச்சியாக எடுக்கிறது போல தெரிகின்றது. ஏனென்றால் ஆர்டிஏக்கு இப்ப அவர் கௌரவ பிரதி அமைச்சர் சொன்ன பதிலை வைத்துதான் நீங்கள் எனக்கு பதிலளிக்க போறீங்கள் என்றால் இது என்னுடைய இரண்டாவது கேள்வி. இதுக்கு நான் மீண்டும் பதிலளிக்கிறது. அப்ப அவர் சொல்ற அவர் சொன்ன வினாக்கு நீங்கள் ஏதோ பதில் ஒன்று இப்ப சொல்ல போறீங்கள். ஆனால் ஆர்டிஏ
ஷார்ட்ன் யுவர் க்வெஸ்சன் ப்ளீஸ்.
எஸ் ஆனரபிள் டெபியூட்டி ஸ்பீக்கர், ஐ வில் ஆன்சர் ஐ வில் ரேஸ் மை க்வெஸ்சன் பட் ஐ ஆம் பேசிங் மை க்வெஸ்சன் பேஸ்ட் ஆன் தி ஆன்சர் கிவன் பை த டெபியூட்டி மினிஸ்டர். So I just saw the cabinet minister pointing towards the deputy minister and said that he will respond. In that case, I will not have a fair time period to respond to what he is going to say, which is why I have to take a little bit of time to ask this question.
என்னுடைய
பிரதிச்சாரி கரு நியோஜ்யமத்துமா துண்ண பிரித்துரட்ட தான் மகே பிரச்சனைக்கு கரண்ணே கரு எமத்துமா கதானகத்துமா மகே பிரச்சனை தமாய் தம்மே பலாத்சபாவில தீர்ந்த பலாத்சபாவட்ட கிரண்ண பெரு நிசா ஆர்டிஏக்கு அறம் பாரவல் அது நோக்கில கியூவா இது மேக நவத வாரையாக மே பலாத்சபா கிரமேய பல பெரித மம்மே கியப்பு பக்கியல்ல பாற வில்லுக்குளம் பாற கிரான் பாலம ஏ பாரமட்ட ஆர்டிஏ கிட்ட ஆர்டிஏ கிட்ட முதல் பிரதிபாதனை ஐக்கிய பிரச்சனை பலாத்சபா கிரமே
பொதுவே காத்தோம் ஏகேக பலாத் சபாவை பொடி பொடி வெனஸ்காந்தி பெண்ண பொழுவாங் விசேஷம் மார்க சங்வதனை வகை காத்தோ கியாவுருதுவாட்ட வடா துமலா சம்மதலாகிட்டு சமார ஆண்டு திபுனா அப்பி துங்குனியாக் வெங்கலா திபுனா பிராக்தான வேதா எனிசா பலாத் சபா வலட்ட அதால் வகாத்தோ ஏவா இடிக்கிரியும் வலட்ட ஏவா பந்தவா கனியும் வலட்ட அப்பி சம்பூர்ணம கலிண்ட வடா துங்குனியாக் வெங்கலா திபுனா අපිට හම්බලා තිබුණ අමු බංකොලොත් රටක් තිබියදී එසා ඊටම අසාධාරණයි ඒ ප්‍රකාශය දෙක තමයි මොකද අපි පාරවල් හදනවා පාරවල් අයිති ආයතන තුනක් තිබෙනවා මධ්‍යම ආණ්ඩුව ඒවා ව්‍යස්ථාවෙන් තියෙන දේපත් ඊට පස්සේ පළාත් සභාවට අයිති පාරවල් තිබෙනවා ප්‍රාදේශ සභාවට අයිති පාරවල් තිබෙනවා කාටවත් අයිති නැති පාරවල් ටිකකුත් තියෙනවා එතකොට මේ පාරවල් හදන්න මුදල් අමාත්‍යාංශය සෑම ආයතනකට මුදල් වෙන් කළා තිබෙනවා. හැබැයි මේ පාරවල් හදද්දී මේ පාරවල් අපි ප්‍රාදේශ සභාවකට අයිති පාරක් RDA එකෙන් හදනවා වෙන්න පුළුවන්. පාර හදන විතර පාර RDA එකට බඳ පවරා ගන්නේ නැහැ. පළාත් සභාවට අයිති පාරක් RDA එකෙන් හදනවා. ඒක හදනවා පමණයි. ඒව ඒකට ගැසට් කරගන්නේ නැහැ. ඒ නිසා එක තමයි ස්ථාවර ඒක මම මඩකලපුවට ගිහිල්ලා කිව්වා මම මඩකලපුවට ගිහිල්ලා කිව්වා ඒක. මඩකලපුවේ සම්බන්ධිකන කමිටුවේදී මම කිව්වා ඒක. එතන ආණ්ඩුකාරතුමා සම්බන්ධ වුණා. ඒක සමසභාපතිතුමා. එතුමා කිව්වා එතුමලට ලැබිලා තියෙන මුදල් ගැන. ඒ නිසා මෙතන කිසිම ආකාරයකින් පළාත් සභා ක්‍රමයේ දුර්වලකමක්වත් මොනවත් අදාළ නැහැ. අපි පාරවල් හදනවා. ඒ පාරවල් ප්‍රාදේශ සභාවේ පාරවල් අපි හැදුවත් ප්‍රාදේශ සභාවට අයිති. පළාත් සභාවේ පාර හැදුවොත් පළාත් සභාවට අයිති. ආර.ඩී.ගේ පාර හැදුවොත් ආර.ඩී.ගට අයිති. මුදල් වැඩිපුර දීලා තියෙනවා. ලබන අවුරුද්දේ තත් වැඩියෙන් දෙනවා. ඉතින් ඒ නිසා ඔක තමයි මට දෙන්න තියෙපු පිළිතුරු.
ගරු නලින් බණ්ඩාර ජයමා මහතා බලශක්ති අමාත්‍යතුමාගේ එහිමට
මම අහනවා ගරු කතානායකතුමනි.
මේකේ නියෝජ්‍යමත්තුමා දුන්න පිළිතුරට තමයි මම කිව්වේ. එතකොට කැබිනට් ඇමතුමා අහන් හිටියේ නියෝජ්‍යමත්තුමා කියපක. එතුමා කිව්වා පළාත් සභාව ප්‍රතිපාදන ඒව හදන්න බැරි නම් පළාත් සභාවට තියෙනවා ආරියට ගන්න.
ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මම ඔබතුමාට වගකීමෙන් කියනවා. අපි ඉතාම හොඳින් ප්‍රශ්න කතා කරන්න තිබෙන. මම නියෝජ්‍යමතුමාලා උත්තර දෙන්න ඕනේවත් මම උත්තර දෙන්න ඕනේවත් කතා කරගෙන ඇවිල්ලා තිබෙන්නේ. මම ප්‍රශ්නෙට අහුන්කම් දුන්නා. මට තේරුණා මේක අන්තබාල දේශපාලනයක් කරන්න හදන එක. ඒ නිසා තමයි මම උත්තර දෙන්න කලින් මෙතුමාගේ බලලා මල්ලෙන් එළියට පැන්නා. හරිද? ඒ නිසා මෙතුමා මොකද්ද කළේ? මෙතුමා අතුරු ප්‍රශ්නේ නෙමෙයි අහුවේ. මෙතුමා දන්නම්. මෙතුමා නියෝජ්‍යමත්තුමා මොකද්ද කිව්වේ? එතුමා කිව්වේ look after. ඒ කියන්නේ මේ පාර මම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක අහුවේ. කරුණාකරලා අහුන්කම් දෙන්න. නෑ මෙතන ඉතාලම දැන් ඕකම කරි පත්‍රයක හෙඩ්ලයින් දාගන්නේ. ඒ කියන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පලාසභා දුර්වලව කරනවා කියලා හෙඩ්ලයින් දාගන්නේ මේ. ඒ ඒ ඒ ඒ හරිද? ඒක තමයි තිබෙච්ච චීප් වමනාව. ඒ නිසා නෑ ගරු කතානායකතුමනි අපි මෙතන ඉතාලම සත්භාවයෙන් වැඩ කරන්නේ. ඒක මේ උතුරු නැකේදී ඉන්න සාධාරණ මන්ත්‍රීවරු කවුරුත් දන්නවා. අපි කොතරම් සාධාරණ වැඩ කරනවද කොතරම් රිසෙප්ටිව්ද කියන එක උතුරු නැකේ ඉන්න සාධාරණ මන්ත්‍රීවරු දන්නවා. සමහරවෝ දන්නව ගත්තට මම ඔබතුමාට ඉතාම කරුණාවෙන් කියනවා. නියෝජ්‍යමතුමා කිසිම වැරදි දෙයක් කිව්වේ නැතුම මොකද්ද කිව්වේ? එතුමා කිව්ව දේ තමයි ආර.ඩී.ගෙන් ඒ පාරව බලා ගන්නවා කියන එක. ඒක තමයි මම වැව්වේ. එතකොට මම දන්නවනේ එක එක්කෙනාගේ නිල. එතන මම ඒ නිසා දැන් මම උත්තර දෙන්න හැදුවේ ඒකට. මොකද මම මට කලපේ දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ මම නියෝජ්‍යමතුමා වෙන්නේ නැේද? ඒ නිසා දැන් මේ අපි ඉතාම සත්භාවයෙන් පාරවල් හදද්දි පළාත් සභාවට තුන්ගුණයක් සල්ලි වෙන් කළා තියෙද්දි ඒ නිසා නෑ මේක නෑ ගරු කතානායකතුමනි මම වේලාව යන එක වගේ කිමෙ එතුමා ගන්න ඕනේ. ඒ කියන්නේ මම දෙන්න හදන උත්තරයට යා පූර්විකාවක් හැදුවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජාතිවාදී දේශපාලනය කරන්න ඕන නම් කරන්න. හැබැයි කැත විදියට ඒක මෙතන හෙළදරව් කරගන්න එපා. අපි ඔයාලට ඒ නාටකම නටන්න දෙන්නේ නැහැ. මතක තියාගන්න.
ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා
මම ප්‍රශ්න ඇහුවා ගරු කථානායකතුමනි දෙවෙනි වර පාරටත් අහනවා.
හරි ආන්න.
ගරු කථානායකතුමනි ප්‍රශ්න අංක 1 ශ්‍රී ලංකාවට අයත් මණ්ඩාරම් දෝනි කලාපය තුළ ගෑස් සහ තෙල් නිධි ගවේෂණය කිරීම සඳහා වර්තමාන වන විට සක්‍රීය තත්ත්වයේ ගවේෂණ හෝ සංවර්ධන බලපත්‍ර කිසිවක් නොමැත. 2008 වසරේදී කියාන් ලංකා පුද්ගලික සමාගමට ගවේෂණ බලපත්‍රයක් ලබා දී තිබූ අතර එහිද වළංගු කාලය දැනටමත් අවසන් වී ඇත. අංක 2 මේ වන විට ගවේෂණ බලපත්‍ර ක්‍රියාත්මක නොවන බැවින් අදාළ නොවේ. අංක 3 අදාළ නොවේ. අදාල් නොවේ.
ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම මන්නාරම් ද්‍රෝණිය සම්බන්ධව ඉතිහාසය පුරාම අපි කතා කරපු කාරණයක් තමයි සහ ගෑස් සහ ඉන්ධන තියෙනවා කියන කාරණේ. ඒතර වර්තමාන රජයේ විදියට අපි දන්නවා 2008 කෑන් ලංකා සමාගම එතන ඩ්‍රිල් පිට 3ක් හෝ 4ක් ගැහුවා. එකෙන් එකක ඉන්ධන තියෙනවා කියලා අඳුරගත්තා. ඒ වගේ මේ ඩේටා ටික අපිට ලැබෙන්නේ නැතුව තිබිලා ඒවකට හිටපු අමාත්‍යවරු මැදිහත් වෙලා ඩොලර් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ගෙවලා ඒ ඩේටා ටික අපි ලබා ගත්තා. සාමාන්‍යයෙන් දැන් සෞදි අරාබියේ, ඉරානයේ, ඉරාකයේ වගේ රටවලත් ඩ්‍රිල් 100ක් විතර ගහපුවාම එකක දෙකක තමයි
ඉන්ධන තියෙන. හැබැයි මෙතන හතරක් මම දන්න විදිහට ඩ්‍රිල් කරපුවාම එකක ඉන්ධන තිබුණා. ඉතින් වර්තමාන රජයේ විදිහට දැන් ඒ කෑන් ලංකා ඇග්‍රීමන්ට් එක ඉවර නම් ඊට පස්සේ මම දන්න විදිහට ඒ සමාගම එක ඉන්දියානු සමාගමකට වික්කා. ඒ ඉන්දියානු සමාගම මේ කටයුතු කරන්න යද්දී යම්කිසි බලපෑම් හෝ යම්කිසි හේතුන් මත ඔවුන්ට ඒක කරන්න අවස්ථාව උදා වුණේ නැහැ. මේක තමයි දන්න ඉතිහාසය. ඒ නිසා ඔබතුමාලා දැන් වර්තමාන රජයේ විදිහට මේ තියෙන ගෑස් ඇන් ඔයිල් ඩිපොසිට්ස් ටික සම්බන්ධව යම්කිසි ක්‍රමයක් අනුගමනය කරනවාද මේවා ලබා ගන්න? ඒකට යම්කිසි තාක්ෂණයක් එහෙම නැත්නම් මේවා යම්කිසි සමාගම් වලට ලබා දීමට කටයුතු කරන්න අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරලා තියෙනවද? එහෙම නැත්නම් වෙනත් රටවල තාක්ෂණික සහයෝගය අරගෙන ඒ ඇත්ත එක්ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට මේවා කටයුතු කරන්න යම්කිසි වැඩපෙළක් ආරම්භ කරලා තියෙනවද කියලා මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා.
ගරු කතානායකතුමනි, මේ වෙන විට අදාළ ප්‍රදේශයේ අදාළ කැඩීම් සඳහා අවශ්‍ය මාකටින්, ඒ කියන්නේ ගැනුම්කරුවන් කැඳවීමට අදාළ උපදේශකයෙක් පත්කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අවසර දීලා තියෙනවා. දැන් ඊට අදාළ දැන්වීම් ඒ අදාළ කාර්යයන් කරගෙන යනවා. උපදේශක සමාගමක් හෝ පුද්ගලයෙක් පත්කර ගැනීමෙන් පසු අදාළ කොටස් සඳහා ආයෝජකයන් කැඳවීමට නියමිතයි.
මගේ දෙවැනි ප්‍රශ්නය මේ ගෑස් හා ඔයිල් වලට සම්බන්ධ නොවුනත් ඔබතුමා අමාත්‍යවරයා විදිහට බුද්ධිමත් අමාත්‍යවරයෙක් විදිහට උත්තර ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් ඔබතුමාලා විදුලි බල පනත හරහා මේ රිෆෝම්ස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපිත් දරන මතය තමයි මේ රිෆෝම්ස් වෙන්න ඕන කියන ස්ථාවරය. හැබැයි අපි දන්නවා අතීතයේ යම්කිසි ආණ්ඩුවක් රිෆෝම් කරන්න ගියා නම් මුලින්ම පාරට බහින්නෙත් ඔබතුමාලාගේ කවුදර ජයලාල් මහත්තයා. හොඳ වෙලාවට දැන් අර කඩුවල නගරසභාවේ නගරාධිපති කරපු එක හොඳයි. නැත්තම් ඔක හැමදාම විදුලි බල මණ්ඩලයේ කඩාකප්පල් කරන්න කටයුතු කරේ තුමා. මම හිතන්නේ ඔබතුමාගේ හිනාවෙන් මේක ඔබතුමා අවබෝධ කරගෙන තියෙනවා කියලා මම තේරෙනවා. දැන් ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ඔබතුමාලා මේ රිෆෝම් ඔෆිස් එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බවට පත් කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ කන්ට්‍රැක්ටර් කෙනෙක් නෙමෙයි, කන්ට්‍රැක්ටර් කෙනෙක් සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් ඉදිරියට වැඩ කරපු කෙනෙක්. මාත් 2000 ඉඳන් 2013 වෙනකම් මාත් විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් කරුවේ. එතකොට අද මේ විදුලි බල මණ්ඩලයේ ඇමතිවරයාටත් එහා ගිහිල්ලා, සභාපතිවරයාටත් එහා ගිහිල්ලා, ජයිකායකට ලියන්නේ, වර්ල්ඩ් බැංක් එකට ලියන්නේ, සියලු තීන්දුව තීරණ ගන්නේ, මේ රිෆෝම්ස් හදන්නේ, මේ සේරම කරන්නේ මේ උපකොන්ත්‍රාත් කරුවෙක් ඉදිරියට වැඩ කරපු පුදු නිරෝෂන් මහත්මයා. ඉතින් මම ගරු ඇමතිවරයා විදියට ඔබතුමාගෙන් ඉල්ලන, ඔබතුමාගෙන් අහනවා මේ තනි පුද්ගලයෙකුට ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවයේ සිතලු වමනාවන් අභිප්‍රායන් අනුව මේ විදුලි බල මණ්ඩලය රිෆෝම් කරන්න බලතල ඔබතුමා දීලා තියෙනවද? ඔබතුමා මේක අනුමත කරනවද? එහෙම නැත්නම් මේ සඳහා පුළුල් වැඩපිළිවෙලක් සාකච්ඡාවක් පුළුල් කණ්ඩායමකට ගැලපෙන කණ්ඩායමට බාර දෙනවද කියලා මම ඇමතිතුමාගෙන් අහනවා.
කරු කතානායකතුමනි, මේකත් හරියට අර ඔබතුමා කොණ්ඩ සමාගම වැඩ කරලා දැන් ප්‍රතිපත්ති හදන්න මෙතනට ආවා වගේ තමයි. අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒකින් හින්දා ඒකම තමයි මෙතන තියෙන්නේ. දැන් ඔබතුමා ඒකේ වැඩ කරන්නේ නැහැ, මේක කරනවා. එතුමත් එහෙමයි. ඉතින් එහෙම තමයි අපි වකිමත් දුන්නා ඒ වෘත්තිකයෝ ඒ වැඩේ කරනවා.
ගරු රෝහණ බණ්ඩාර මහතා කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, අයන්න රෝමණ ඉලක්කම් 1/2015 සිට මේ කොටස් වෙළඳපළේ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 11.3යි. එම ඊට පස්සේ මම මුදල් ආයෝජනය කරන සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ කියවගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒයින් සමාගම් කීපේ කොටස් විකුණලා තියෙනවා. උදාහරණයක් විදිහට ඇක්සස් ඉන්ජිනියරින් PLC, මයිකක් දෙකක්, ජෝන් කීල් සෝල්ඩින්, ඒ විදිහට ලයිස්තුගත සමාගම් වල තියෙනවා. ඊළඟට තුන්වෙනි කොටස එතනත් ලයිස්තුවක් තියෙන්නේ අවශ්‍ය නම් දෙක කියවන්නට ඕනේ මම හිතන්නේ කාල වේලාව යන නිසා
කොට අලාභයන් තියෙන
සමග මෙතන මෙහෙමයි මේක චුට්ටක් පැහැදිලි කර ගන්න ඕනේ මේකේ සෑම සමාගමකම ආයෝජනය කරපුවාම එතනින් පැන නගින්න පුළුවන් ලාභය හෝ අලාභය ප්‍රධාන ආකාර දෙකකින් තියෙනවා එකක් තමයි උපලබ්ධි වෙච්ච අලාභය හෝ ලාභය කොටස් මිලදී ගන්නවා අරගෙන විකුණනවා එහෙම ගත්තාම වැඩිම ලාභය පෙනෙනවා තියෙනවා සෙන්ට්‍රල් ෆිනෑන්ස් එක බිලියන 3.3ක් ඒ වගේම ඩිප්ස් ප්‍රොඩක්ට් වලින් බිලියන 1.3ක් Central Finance Company in Tunai Dasama Hatarak, Alaba Vidyat Asian Hotels and Properties Soling Miliana Hatsi Hattaikak, Alaba Vidyat Tienne, Upalabdi Vecha Alaba, Epamanai, Anitteva, Sialak Malaba Labalira, Samastya Kwashen Gatama, Upalabdi U, Labal Pramane, Billion Hatalis Tunai Dasama, Namayak. Devani Kotasa, sorry, Metian Samavine, Pame Sanankare, Upalabdi No. උපලබ්ධි නොවූ කියලා කියන්නේ ගත්තු මිලයි සාමාන්‍ය මිලයි දැනට වෙළඳපළේ තියෙන මිලයි අතර වෙනස. ඒතර වෙළඳපළේ තියෙන මිල වැඩි නිසා මේ උපලබ්ධි නොවූ ලාභය තියෙනවා බිලියන 43ක්. ඊළඟ කොටස තමයි උපලබ්ධි ඌ ලාභය අතර මුදල් වශයෙන් ලැබුණු. ඒකත් කොටස් දෙකක් තියෙනවා ලාභාංශ විදියට අපිට ලැබෙනවා විකිණීමෙන් ලැබෙනවා. එහි සමස්ත එකතුව බිලියන 22.2ක් වෙනවා. ඒ එක උදාහරණයක් දෙකක් කිව්වොත් මේකේ බ්‍රේක් අප් එක සමහර සමාගම් වල ලාභාංශයත් ලාභාංශ කොහොමද ධන පොසිටිව් ලාභයක් උපලද්දි වෙච්ච එක ප්‍රාග් ධන අලාභ සිද්ධ වෙච්ච සමාගම් කීපයක් තියෙනවා ඇක්සස් ඉන්ජිනියරින් එකෙන් ලක්ෂ 3ක ලාභයක් ඒ වගේ 8 කන්ස්පෙන්ස් වලින් මිලියන 12ක ලාභයක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් වලින් මිලියන 138ක ලාභයක් ඩිප් ප්‍රොඩක්ට් වලින් 1.3ක ලාභයක් ඒ විදිහට තියෙනවා අනිකුත් අලාභ සුළු ප්‍රමාණය ඒවා ලාභ විදිහට තියෙනවා තවත් කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන් එකෙන් මිලියන 862ක ලාභයක් බලංගොඩ ප්ලාන්ටේෂන් එකෙන් මිලියන 19ක ලාභයක් ඒ විදිහට උපලබ්ධි ඌ සමස්ත ලාභය බිලියන 3යි ඔව්
අලාභයන් කොච්චර විතර තියෙනවද
නෑ
ලාභයන්
ඔව් ඔව් මේකේ අලාභයට තමයි මම පැහැදිලි කරේ බලංගොඩ ප්ලාන්ටේෂන්
يعني ඒක ටෝටල් එක අවසානයේ
ඔව් ටෝටල් එක එකතු දාලා තියෙන්නේ සමස්ත එකට එකතු කරපු එක මේක එකතු කරලා ගන්නට ඕනේ මේක තමයි සමස්තයක් වශයෙන් දෙන්න තියෙන පිළිතුර ඒ ටෝටල් එක එකතු කරලා ගන්න ආ කොටස අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ගරු අමාත්‍යතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා ලබා දී පිළිතුර සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව කාරණයක් තමයි සේවක අර්ධ සාධක අරමුදල යම් යම් අවස්ථාවල විවිධ අභියෝගයන් වලට මුහුණ දෙනවා දේශපාලන බලපෑම් මේ කමිටු හරහා විවිධ තීරණ ගන්නවා තීරණ හරහා මේ ආයෝජනයන් වලට පොළඹලා තියෙනවා ඒ වගේම යම් කිසි අවස්ථාවවල මම හිතන්නේ මිහින්නෑ වගේ ආයතන වලට පවා අපේ සේවක අර්ධ සාධක අරමුදලෙන් ආයෝජනය කරන්න පොළඹලා තියෙනවා ඉතින් ඒ වගේ අලාභ සිදුවීම් වලට සිද්ධ වෙනකොට මේ ඒ කාරණා අතීතේ වෙන්න පුළුවන් හැබැයි වර්තමානයේ අනාගතයේත් මේ කාරණා නැවත මේ විදිහට මේ පරිපාලනය කරන කමිටු හරහා සිද්ධ වුණොත් සවස් සිද්ධ වෙන්න පුළුවන් නිසා මේ සම්බන්ධව මෙහෙම ඉදිරියේදී නැති නොවෙන්නට මේකට යෝජනා ගණනාවක් ඇවිල්ලා තිබුණා ඒ යෝජනාත් එක්කම මේක තවත් සාර්ථකව ඉස්සරහට ගෙනෙන්න පුතුමලා අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන සකස් කිරීමට අවශ්‍ය කරන ශක්තිය මම හිතන්නේ ගත යුතුව තියෙනවා කියන එක මතක් කරන ගම විශේෂයෙන්ම අද අපි මුණ දිලා තියෙන කාරණාවක් තමයි මේ වෙනකොට පුතුමලා දන්න අපි පෝට් සිටි සම්බන්ධව කම්කරු ප්‍රතිපත්තිය ලියන දක්වා තියෙනවා එතකොට පෝට් සිටි ඇතුලේ අපිට දැනගන්න තියෙනවා ලංකාවේ මේ කම්කරු නීතියට කිසිදු අදාළත්වයක් නැතුව තමයි පෝට් සිටි ඇතුලේ කම්කරුවෙක් වැඩ කරනවා නම් ඒ කම්කරුවන්ට වැඩ කිරීමේ හැකියාව එතකොට ඒ කම්කරුවන්ට එක පැත්තකින් නීතිය අදාළ වෙන්නේ නැහැ කියන්නේ නීතිය නෑ වගේම ඒ කට්ටිය ඊට පස්සේ සේවක අර්ධ සාධක අරමුදලට දායකත්ව ලැබෙන්නේ නැද්ද එතකොට ඒ කියන කාරණේ පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ පෝට් සිටි ඇතුලේ ලංකාවේ හෝ විදේශ රටකින් එන කම්කරුවන්ට ලංකාවේ වළංගුන නීතිය වදංගු වෙන්නේ නැද්ද
මම හිතන්නේ මේ මන්ත්‍රීතුමා දෙවෙනියට මේ මත කරන ප්‍රශ්නය මේ පළමුවෙන් අහන ප්‍රශ්නය හෝ ඒකෙන් පැන නගින කාරණයක් නෙමෙයි EPF එක. ඔව් ඒක තමයි EPF එකට අදාළ නිසා. නමුත් අපි කම්කරු නීතියෝ ඒ අදාළ දේවල් කරලා තියෙන පෝට් සිටිය සම්බන්ධයෙන් වෙනම පනතක් තියෙනවා. ඒ යටතේ යම් නිදහස් කිරීම් තියෙන තැන්වල නිදහස් කිරීම් දීලා තියෙනවා. එහෙම නැතුව ඒ නීති රීති අනපනත් වෙනස් කරමින් ඒක පරයා යමින් කිසිදු තීන්දුවක් අරගෙන නැහැ.
ඇසට් එකක් ගහලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ ජනාධිපති හරහා. එතකොට ඔබතුමාලා විශේෂයෙන්ම කම්කරු පන්තිය වෙනුවෙන් දෑකැත්තයි මිටියයි ඉලා ඔබතුමාලා ලකුණු කරගෙන ආපු දේශපාලන පක්ෂයක් ඇවිල්ලා මේ වගේ කටයුතු කරනවාද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියන
කරේ EPF සම්බන්ධයෙන් ආයෝජන ඉතාම පැහැදිලිව මම ඒකට පිළිතුර ලබා දුන්නා. ඒ ආයෝජන කරලා තියෙන්නේ කොහොමද, මොන විදියටද, ලාභ ලාභ පැන නගුණේ මොන විදියටද කියන කාරණය කම්කරුවන් සේවයේ යෙදවීම හෝ කම්කරු අමාත්‍යාංශයට වැඩ කරුත් අපිට වෙන එහෙනම් වෙනම ප්‍රශ්නයක් යොමු කරන්න ඒක සාකච්ඡා කරමු. අපි කිසිම විදියකදී කම්කරුවන්ගේ අයිතිවාසිකම් බිඳවට්ටන්නත් ඒවට හානි කරන්නත් නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වන ඇත්තටම තාම හොඳ කාර්මික සාමය ස්ථාපිත වෙන කම්කරු නීති රීති අනපනත් ගෙනල්ලා මේ වැඩ කටයුතු කරන්න. මම හිතන්නේ මේ ප්‍රශ්නෙන් පිටයාම නොකළ යුතුයි.
ගරු මන්ත්‍රීතුමා මේ මහගන්න ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනන්නේ මූල් ප්‍රශ්නෙට අදාළ විතරයි. මේ 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 කාරණා පිට ගියපුවාම මේ ගරු ඔබතුමාට අහන්න පුළුවන් අතුරු ප්‍රශ්නය, දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න පුළුවන් ප්‍රශ්නෙට
අදාළව. මම ගරු කතානායකතුමනි ඔබතුමා පටලගෙන දෙන මම ඇහුවේ එතකොට ඒ නීතිය හරහා අර්ථසාධක ඒ ආගේ අර්ථසාධකෙත් නැද්ද කියලා. එතකොට මම අහපු ප්‍රශ්නේ අර්ථසාධක සම්බන්ධනේ. එතකොට ඒකේ අර්ථසාධකේ අන්තර්ගතව තමයි මම ඇහුවේ. ඒ නිසා ඒක දෙවෙනි ප්‍රශ්නේ පණ නගින්න නැහැ කියන කියන්න බෑ. ඒ නිසා අර්ධසාධක ඒක තමයි අර්ධසාධක කරමු තුළ එයාලගේ අර්ධසාධක ගැන නැත්නම් අර්ධ තර වෙන්නේ නැහනේ. එතකොට ඒ අය කර්බාරු නීතිය අතතේ අර්ධසාධක කරමු තුළ ඒකට සම්බන්ධ වෙන්නේ
නැහැ.
එතකොට ඒ අර්ධසාධකේ බලපානවනේ. එතන ඒකයි මම හැබැයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් ඉන්න හින්දා මම මේ පිළිබඳව අහන්න කැමතියි. දැන් අපේ මං හිතන්නේ පසුගිය කාලේ යෝජනා වෙලා තිබුණා මේ පුද්ගලික අංශයේ සේවක අර්ධසාධක අරමුදලේ අරමුදල් පාවිච්චි කරලා මං හිතා ඉදමුකුත් වෙන් කරලා තිබුණා පුද් මේ රෝහලක් මේ පුද්ගලිකංශයේ සේවක අර්ධසාධක අරමුදලට දායකත්වයේ දෙන ඒ සේවකයන් වෙනුවෙන් රෝහලක් ඉදිකිරීම සඳහා මම හිතන්නේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ සදා ප්‍රතිපාදනත් වීගෙන ගියා මම හිතන්නේ. ඒක කොයි හරිද කියන එක වගේම මේ කම්කරුවන් සිල් දෙනා බලපාන කාරණයක් අපේ රටේ කාලයක් තිස්සේ බලපාපු කාරණයක් තමයි වකුගඩු රෝගේ. වකුගඩු රෝගේ සම්බන්ධව අද වෙනකොට ගරු ඇමතුමනි පරීක්ෂණ කරන්නේ නැහැ. දැන් පරීක්ෂණය කරන්න දෙකට පත් කරලා තියෙනවා. ඒ නිසා වකුගඩු රෝගේ වාර්තා වේ.
ගරු මාත්‍රිතුමා ප්‍රශ්නෙ පිට කතා කරන්නේ මොනවද මන් දන්නේ ඔබතුමාලට තේරෙන්නේ නැද්ද කියලා. ප්‍රශ්නයක් අහද්දි කරුණාකර අතුරු ප්‍රශ්නයක් අහද්දි තේරුම් ගන්නකෝ. අහන්නේ දැන් යන්නේ කොහෙද මල්ලේපොල්? ගරු මන්ත්‍රීතුමා නෑ 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 මේ 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 විනයක් ඇතුව කතා කරන්න හැසිරෙන දැනගන්න. ගරු මන්ත්‍රීතුමා
කැමතුමාගේ කවුරු නැහැ මට ඔබතුමාගේ දෙන්න ඔය
නෑ පොඩි ළමයි වගේ හැසිරෙන්න පටන් ගන්න.
ඉතින් මොකද්ද මොකද්ද පොඩි ළමයි කියන්නේ?
ගරු මන්ත්‍රීතුමා බලන්නකෝ
ඔබතුමාට මොකද්ද මොකද්ද කතානායකතුමනි ඒකේ තියෙන ප්‍රශ්න කියන්නේ?
ගරු මන්ත්‍රීතුමා මේක අහගන්න පුන පුනා කියනවා. මම පාර්ලිමේන්තු විශේෂ නිවේදනයකුත් කරා අතුරු ප්‍රශ්න අහද්දී මූලික ප්‍රශ්නෙට අදාළව අහන්න කියලා. ඔබතුමාලා නිකන් අර මැක්කගේ කතන්දරේ කියන්නේ මාළුවෙක්ගේ මැක්කෙක් හිටියොත් මේ මැක්කගේ මෙහෙමයි කියලා කියන ඕක කතාවක් නේ කියන්නේ. මේ එහෙම වැරදි නෑ නෑ මේ විනයක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙන්න. මේ 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 පාර්ලිමේන්තුව මේක ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ඔබතුමා
නෑ ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව මෙහෙම විකාරයක් කරන්න දෙන්න එපා. දැන් කම්කරුවන් වග්ගර රෝගේ තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍ය ප්‍රශ්න දානවා. කම්කරුවන් බස් එක කරනවා කියලා ප්‍රවාහන අමාත්‍ය ප්‍රශ්න දානවා. කම්කරුවන් පොලිසියට ගියා කියලා පොලිසිය බාරය අමාත්‍ය ප්‍රශ්න දානවා. මේක විකාරයක් නේ. ප්‍රශ්නයක් ඇහුවාම
ප්‍රශ්නේ අහනවා. ගරු මන්ත්‍රීතුමාලා
අදාළ ස්ථාවර නියෝගවලින්
ගරු මන්ත්‍රීතුමා
මේ පාර්ලිමේන්තුවේ මේ ළමයි බලාගෙන ඔහොම ඇසිරෙන්න එපා.
නෑ ගරු මන්ත්‍රීතුමාලා
අපි මේ උත්තර දෙනවනේ.
ගරු මන්ත්‍රීතුමාලා
උත්තර දෙන්න.
ගරු මන්ත්‍රීතුමාලායි අමතර සීල් දෙනාට මම මේ කියන්නේ කරුණාකර විනයක් ඇතුව මේ සභාවයේ කටයුතු කරන්න ලැහැත්ති වෙන්න. ගරු අමාත්‍යතුමා ඔබතුමා මේකට පිළිතුරක් ලබා දෙනවද?
ඔව් ඔව්. ගරු කතානායකතුමනි ඉතාම නිශ්චිතව මේතුමාගේ ප්‍රශ්නය අහන්නේ 2015 සිට මේ දක්වා කොටස් වෙළඳපොලේ ආයෝජනය. EPF එකේ තියෙන අරමුදල විශාල ට්‍රිලියන ගණනක අරමුදලෙන් 1/5 පුංචි ප්‍රමාණයක්. එතකොට මේ ප්‍රශ්නේ යොමු වෙ විදිය ආයෝජනයට. ඉතුරු ප්‍රශ්න දෙක අහන්නේ කොහෙද ආයෝජනය කරේ කොහෙද ලාභ ලැබුවේ? එතුමා මේ ප්‍රශ්නේ පටලවගෙන එක්ක එතුමාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. එමනම් දේශපාලනික වෙන කාරණයක්. ඔබ අහන්නේ ඒකට මම නිවැරදි පිළිතුර ලබා දුන්නා. මේ තියන්නේ ඔබ අහන්නේ ආයෝජනය සම්බන්ධයෙන් කොටස් වෙළඳපොලේ. ඉතින් ඒකට තමයි මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ඒ ආයෝජනය සිද්ධ කරන්නේ අදාළ ආයෝජන මණ්ඩල අදාළ කමිටු ඒක මහ බැංකුව සම්බන්ධන ආයෝජනය කිරීම කම්කරු අමාත්‍යාංශයේ පරිපාලන කටයුතු සම්බන්ධනේ. ඒ හා සම්බන්ධව ඔබ ඇහුවා නම් මෙතන ආලාභ සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? මෙතන කොහෙද ආවේ? උපලබ්ධි වුණාද නැද්ද? මට ඒකට උත්තර සපයන්න පුළුවන්. මේ කිසිම අදාළයක් නැති ප්‍රශ්නයි මතු කරන්නේ ගරු කතානායකතුමා.